අවසරයි ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි දවසේ වැඩසටහනේ කාලසටහන අනුව ධර්ම දේශනා කාලය සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සීලූම දෙනා tempat වෙලා සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංගතං භෝජනම්පි අමතඤ්ඤෝ කුසීතං හීන විරියං තං වේ පතහති මාරෝ වායෝ රුක්ඛං ව දුබ්බලං තීති. අවසරයි ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මම මේ ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා ඉදිරියෙන් තැබුවේ කෞර්තුම් දාන්න ධම්මපදයේ කියන පොතේ සඳහන් ගාථාව. ඒකේ පොතේ ඉස්සල්ලාම සංග්‍රහ වෙලා තියෙන යමක වර්ගයට අයිති ගාථාව. ඉතින් මේ සර්වචන් වහන්සේ වැඩ ඉන කාලේ සිද්ධ වෙච්ච යම් යම් සිද්ධි අනුව සර්වචන් වහන්සේ විසින් අවස්ථානුකූලව දෙන ලද ධර්ම ඕවාද නැත්නම් අවවාද. ඉතින් අපිට සමහර විටක ඉතින් දෙයට තියෙනවා ඒ කාලෙත් අද කාලෙත් අතර අවුරුදු 2600 ක විතර වෙනසක් තියෙනවා. මේ සිද්ධ වෙච්ච ශ්‍රවත්වර ජේතවනාරාමෙත් එක්ක බලනකොට මේ කුරුණෑගලට ඇතැම්ම 1000කට වැඩිය දුර තියෙනවා. ඒ නිසා කාලය සහ දේශය අනුව ලොකු පරාසය. නමුත් අහගෙන බලනකොට කාරණාව තේරුම් ගන්නකොට වැටහෙනවා මේ හිත වැඩ කරන්නේ කාලයට තා දේශයට යට වෙච්චි ක්‍රමයකට නෙවෙයි, ඒක කාගෙත් වැඩ කරන්නේ එක තාලයකට. ඒවට අපි චිත්ත නියාම කියලා කියනවා. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරන ලද ධර්ම ඒ චිත්ත නියාමයට අනුව දේශනා කරන ලද ධර්ම සනාතනයි. කොයි කාලෙටත් කොයි දේශයටත් එකම. ඒක නිසා අපි මේ පැත්තෙන් බලලා මේ දේශනාව කිරුවේ මටයි කියලා හිතාගෙන මේ ඉන්දියාවේ ඇතම්ම මිච්ඡර ගානක් දුර කාලින් මිච්ඡර ඈත කෙනෙකුට දේශනා කරපු දේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ, අදට ගැලපෙන්නේ නැහැ කියලා අපේ හිත ප්‍රතික්ෂේප කරන්න කරුණු හොයනවා වෙනුවට මේක මට දේශනා කරපු ධර්මයක්. චිත්ත නියාමය අනුව බලනකොට සර්වඥාන්සේ සියල්ල දක්නා වූත් සියල්ල දන්නා වූත් සර්වඥතාඥානිකින් දේශනා කරලා තියෙන කියලා අපි මේක ඇතුළට ගන්න ඕනේ, ගෙට ගෙවැද්ද ගන්න ඕනේ. ඉතින් මේකෙන් සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් සකස් කරන ලද හිතකින් නැත්නම් භාවිත මනසකින් වඩන ලද සතිපට්ඨානකින් යුක්ත නම් ඒක නාට මේ ජීවිතයේදී හම්බ වෙන ආධ්‍යාත්මික වශයෙන් හම්බ වෙන පෞරුෂත්වයක්. එහෙම වඩන ලද හිතක් නැති කෙනෙක් කොච්චර අසරණ අනාද තත්යකට පත් වෙනවද කියන එක. විශේෂයෙන්ම මේ යමක වර්ගයේ මේ අද දවසේ ඉස්සරහන් කියාගත්ත ගාථාවෙන් සඳහන් වෙන්නේ දුර්වල හිතක් ඇති කෙනෙකුට වෙන ආදීනාව. ඉතින් ඒකට හේතු එහෙම නැත්නම් පසුබිම එහෙම නැත්නම් නිදානි ගැන කතා කරනකොට තමයි අපිට මේක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ගතියක් තියෙන්නේ. ඉතින් මේකට අටුවාචාර්යින් වහන්සේලා ධම්මපද අට කතාවේ දිනහැර දක්වන්නේ චූල කාල මහා කාල කියලා. ඒ කාලේ සවැත්වර ජේතවනාරාමයේ හිටපු සහෝදර යුවලක් වෙළඳ සහෝදර යුවලක් පිළිබඳව ඒකදී මහා කාල කියන අයියා දවසක ඒ වෙන කටයුත්තකට නගරයට ගිය වෙලාවක සර්වජන් වහන්සේ විසින් දේශනා කරලා ධර්මය අහලා ඒ තමන්ට අයිති බූදලිය ඔක්කොම මල්ලිට බාර දීලා පැවිද්දකටපත් වුණා. පැවිදුනාට ඒ මහා කාල සිටුවරයාගේ අඹුවන් සහ මල්ලි ඒකට කැමති නැහැ. ඒගොල්ල හිතුවා ඒ මහානකමට ගියාට ටික කාලයක් කරලා සිටු ඇරලා එයි කියලා. මේ කටයුත්තේදී ටික දවසකින් මේ මහා කාල සිටුතුමා දැන් පැවිදි වෙලා තමන්ගේ හිත ඔය සර්වචත්තනාන්තයේ දෙන උපදේශ අනුව කටයුතු කරලා එයා ස්ථාවර තත්වයකට පත් වුණා. ඒ ස්ථාවර තත්වයට පත් වෙච්ච හිත තමයි කියන්නේ තතතාවේ කියලා. තතහාගත කියලා කියන්නේ ඒකයි. අනික් හිතෝට කියන්නේ ත්‍රස්ත කියලා. බය වෙනවා. තත හිත තතාවා ථාවරාවා අනවශේෂා කියලා දේශනා කරන්නේ. තත භාවයට පත් වෙච්ච ස්ථාවරයි. ඒක මේ අෂ්ටෝක ධර්මයේට සැලෙන්නේ නැහැ. සැලෙන හිත භවනා කර බේතක් නෙවෙයි. ඉතින් ඒ මහා කාල සිටුවරයාගේ මේ නැත්නම් මහා කාල කියන මේ ස්වාමීන් වහන්සේගේ මේ නොසැලෙන හිතත් ඒ මල්ලිත්තික කාලයක් ගිහිල්ලා අයියත් සිවුරු අරවගෙන එන්නම් කියන අදහසින් පැවිදි වෙනවා. එතන තියෙන්නේ නිවන නෙවෙයි න්‍යාය පත්‍රිකේ ටික කාලයක් ගිහිල්ලා වෙලා යාට තේරෙනවා මේ දුෂ්කර චර්යාව තනි වේල තනි ඇඳ කරන්න බෑ කියලා. පස්සේ දවසක තමන්ගේ ගෙදෙට්ට දානෙකට ආරාධනාවක් අතුව ගිය වෙලාවේ ඒ සිටුවරගේ පුරාණ අඹුවන් මේ සිටුවරයට දැන් පැවිදි වෙලා චූල කාල කියන නමින් ගියාට පස්සේ ඉංගිපිංගි කරලා දානි බෙදලා එයාගේ හිත පෙරලාගෙන ගිහි කරව ගන්න. අයියා මහා කාල ස්වාමින් වහන්සේ ඒ තමන්ගේ නොසලෙනීත හදා ගන්නවා. මල්ලි එහෙම හිත හදාගත්තේ නැතුව නැවත ගිහි බවට පෙරළුණා, නැවත ගිහි ජීවිතයට වැටුණා කියන මේ කතාව ධර්ම සභා මණ්ඩපේ සංගවාංශලා අතර කතාවට පෙළඹුණා. නැත්තම් මාතෘකාවට පත් වුණා. ඒ මාතෘකාවට පත් වුණාට පස්සේ ඒගොල්ලේ කතා කර කර ඉන්න වෙලාවේ සර්වජන් වහන්සේ ධර්මාසනාරූඪ වෙලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, මම එනකොට මොනවද කර කර හිටපු කතාව? මම දැකපු ගමන් මොකද්ද අඩාල වුණේ කියලා. මොන කතාවද අඩාල වුණේ කියලා. එතකොට ඒ සංඝයා වහන්සේලා මතක් කරනවා, ඒ මහා කාල සිටුවරයා දැන් මහා කාල ස්වාමීන් වහන්සේ සර්වචනාංශික මේ ධර්මයේ අහලා හිත හදාගෙන නැවත ගිහි භාවයටපත් වෙන නැවත හීන තත්ත්වයටපත් වෙන දැනට වැටුනේ නැත් අයිය. නමුත් මේ චූල කාල ප්‍රයෝගාදාශින් පැවිදි වෙලා අසාර්ථක වෙලා නැවත ගිහි භාවයටපත් වෙලා නැවත අමුදරුවන් සහිතව හීන භාවයටපත් වුණා කියන කතාව. එතෙන්දි තමයි සරුවචන් වහන්සේ මේ ගාථා දෙක දේශනා කරන්නේ. එම් පළවෙනියෙන් මම අර කලින් කිව්වා වගේ පෙන්වන්නේ මේ චූල කාල ස්වාමීන් වහන්සේ විඳලා දැන් චූල කාල බාටපත් වෙච්ච ගිහියාගේ හිත සම්බන්ධව ඒ ලකුණු ටිකක් සරුවචන් වහන්සේ සඳහන් කරනවා. මේ විදිහට යමෙක් ගිහි බවටපත් වෙනවා නම් යමෙක් උකටලි වෙලා නැවත ඉතිබුණු තත්ත්වයට ගිහි බවටපත් වෙනවනම් එයාගේ ලකුණු ටිකක් පේනවා. මෙන්න මේ ලකුණු කියන එක නා ජීව හිටියත් පැවිදි හිටියත් ගිහි තමයි. සුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රීතු අතංක. නිතරම සුභ සංඥාවෙන් ගත කරන්න. මට මේට වැඩිය හොඳක්. මට මේට වැඩිය සුභ දෙයක්. මට මේ වැඩිය නිච්ච දෙයක්, සුභ දෙයක්, සුඛ දෙයක්, ආත්ම දෙයක් ප්‍රාර්ථනා කරගෙනයි පැවිද්දත් කරන්නේ සියලු කටයුතු කරන්නේ. එතකොට මේ සුභ සංඥාවෙන් සුභානුපස්සීව ගත කරන කෙනා කොයි වෙලාවේ ඒ සුභය බලාපොරොත්තුෙන් ඉත පෙරලා ගන්නේ කියන්නේ බෑ. ඒ වගේම ඉන්ද්‍රියේසු අතං උතං. තමන්ගේ ඉඳුරන් වැසූ දොරක් ඇතුව නෙමෙයි තියෙන්නේ, නිතරම එලිපත්te ඉන්න බලලෙක් වගේ දකින දකින දෙයට පයි. ඇතුළට පණීද පිටට පණීද කියන්නේ බෑ. එවැනි හිතක් ඇති කෙනාට මහානකමක් හෝ ප්‍රතිපදාවක් හෝ එහෙම නැත්නම් අඛණ්ඩ සතියක් හෝ පවත්වන්න බෑ. ඒක වෙන්නේ අඛණ්ඩ සත්‍යයක් නැති නිසා තමයි. ප්‍රතිපදාවක් නැති නිසා තමයි. ඉතින් එහෙම අයට අර කබලෙන් ලිපට වැටීම සිද්ධ වෙනවා පැවිදි වුණත් ගිහි වෙන්න හිතනවා භාවනා කරත් නිතරෝම ගෙදර කල්පනා වෙනවා. නිතරෝම අතීතේ කල්පනා කරනවා. නිතරෝම අනාගතේ කල්පනා කරනවා. නිතරෝම අනුන් ගැන කල්පනා කරනවා. නිතරෝම මෙතන ඉඳගෙන අතන ගැන කල්පනා කරනවා. ඒ ඔක්කොටම සුභානුපස්සී කියන දුර්වලකමත් ඒ වගේ මේ ඉන්ද්‍රියේසු අසංගතස් ඉන්ද්‍රියන් සංවරයක් ඇත්තේ නැහැ. භෝජනම් මේ අමතන්‍ය. තමන් කෑම ගන්නකොට කෑමේ ප්‍රමාණි දන්නේ. මේ භාවනාවට ගැළපෙන බ්‍රහ්මචරියට ගැළපෙන ආහාරයේ පමණ දැන වැළඳීම කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඒක දන්නේ. කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ අහුවෙච්ච වෙලාවේ කාලා ඒ කෑමණු ඇතිවෙන්නා වූ රෝමෝත්ගමනේ කාමෝත්ගමනේ නිසා හිත කොයි අතට පෙළන කියන්නේ. ඒක නිසා මේ පැවිද්දට කැමති වෙලා භාවනාවට කැමති වෙලා තපසට කැමති වෙලා ගත කරන කෙනාගේ ඒක ලකුණක් තමයි. අපේ හිත පෙරලෙන ලකුණ වලට හතරෙන් එකක් තමයි ආහාරය. ඒ නිසා ආහාරය පිළිබඳ දැනුමින් කටයුතු කරන්න ඕනේ. ඒකකින් බුදුරජාණන් වහන්සේ ඇතුවෙන්ට දේශනා කළා කියලා නමුත් ඒක දේශනා කරන රෙඩිය අමාරු දෙය තමයි පිටිපදින එක. කුසීතං හීන විරිය. එයාට අරබනලත වීරියක් නැහැ, කර්මන්නේ වෙච්ච හිතක් නැහැ. කුසීතයි කියලා කියන්නේ හැම කැත හිතවිල්ලකටම එන්නේ ඉඳ දෙනවා. නරක හිතවිල්ලකටම එන්නේ ඉඳ දෙනවා. ඒක නෑ චාරයක් නෑ. අන්නේ එවැනි ගත මේ කෙනා මාර්පාෂයට ලක් වෙනවා. නැත්තම් මාර්යාට අහු වෙනවා. පරියට දිරච්ච ගහක් පුලඟකට ඇදගෙන වැටලා කැටල වැටෙනවා වගේ. පණ තියෙන ගහ ටිකක් නැමින ගතිය තියෙනවනේ. උලන් වදිනකොට එහාට මෙලා බේරෙන. දිරච්ච ගහ උලකට නැමින්නේ උලකක් ආවට පස්සේ කඩන්න වැට. ආන්නි වගේ භාවනා කරන කෙනාගේ හිත ඒ අවශ්‍ය කරන ගති ලක්ෂණ තියෙනවනම් සතිපට්ඨානෙ පිහිටනෝ එnde තමන්ට ඒ සුභ සංඥා වෙනුවට මේ ජීවිතයේ තියෙන අසුභ වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම එලිපත්තේ ඉන්න බල්ලෙක් වගේ එහෙට මෙහෙට දුවන හිත එහෙම නැත්නම් ඉඳුරම් පිළිබඳව තියෙන අසංගත භාවය ටික ඉබ්බෙක් කලබලයකදී අමලියකදී අනුෘතික ඇතුළට ගන්නවා වගේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා අනුභවපන්න යන්නේ අසත්‍යයෙන් ඉන්න කෙනා තමයි. සතිමත් කෙනා නිතරම සංවරයයි බලත් ආරස්සාවයි ඉස්සර කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් අකුලකට අඬු වලින් ඇතුව නැත්තම් ඉබ්බෙක් අනුෘතික අකුලට ඇතුළට අකුල ගන්නවා වගේ ඉන්දිය සංවරයෙන් ජීවත් වෙනවා. ඒ වගේම ආහාරය පිළිබඳව නිතරම මාත්‍රාව දන්න. කැලිට ප්‍රමාණය දන්න. මේ දේවල් ගැළපෙනවා මේ දේවල් නොගැළපෙනවයි කියලා තමන් ගන්න ආහාර අනුව හිත පිළිලෙන්නේ නැති බලලා ඒ හිත තැම්පත් වීමට අදාළ ආහාර අරගන්නවා. ඒ වගේම අරබනලද වීටි ඇතුව නිතරම අප්‍රමාදීව එළඹ සිටීමෙන් ගත කරගන්න. ඉතින් අපි මේ චූල කාල ස්වාමීන් වහන්සේට වෙච්ච මේ ඇබැද්දිය අනුව සර්වචනාංශයේ මේ පෙන්නපු කාරණාව මේ කාරණායිස්තුක් විතර ජීනේ අන්නේ කාරණාලයිස්තු අපි මේ ගත කරන දෛනික භවනා ජීවිතේට එහෙම නැත්නම් අපි කොතේ දවසක් භවනා කරන කෙනෙක් කොහොමද මේක පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් නිචිපතා භවනා කරන කෙනෙක් නිචිපතා පැවිදි වෙන කෙනෙක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා අදටත් එදටත් සමානයි ඒකෙදී චූල කාල සිටුවරයාගේ හිත මහා කාල සිටුවරයාගේ නැත්නම් මහා කාල ස්වාමීන් වහන්සේගේ හිතත් ගත්තොත් ඒ දෙන්නගේ හිතේ වෙනස මේ සංවරය නිසා ශික්ෂාව නිසා. ඒ නිසා අපි මහා කාලව සිට චූල කාල බවට පත් වෙනවද නැත්නම් චූල කාලව සිට මහා කාල බවට පත් වෙනවද කියන එක එක එකනාගේ පුද්ගලික මතයක්. අපිට මේ දෙකටම අවශ්‍ය කරන හිත තියෙනවා. කොතනින් පටන් ගන්න කොතෙන් යනවද කියන එක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් ඒක නිසා සුභානුපස්සී කියන වචනය එහෙම නැත්නම් භාවනාවේදී තේරුම් ගන්නේ යම් අරමුණකට හිත දැම්මට පස්සේ අපි කියමු ආනාපාන වෙන්න පුළුවන්, පිම්බීම හැකිලි වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්, වම දකුණ වෙන්න පුළුවන්, හිටගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්. ගත්ත අරමුණක් එහෙමම එක දිගටම තියෙන්න ඕනේ කියලා හිතනවනම් සුභානුපස්සී කියලා කියනවා. අරමුණ වෙනස් වෙනවා, බලහන් ඉන්නකොට එකින් එකට එකින් එකට පෙරලෙනවා. අපිට ඒක පාලනය කරගන්න බෑ. අන්න ඒ බවට, විනස් වෙන බවට සාදර හිත සුභානුපස්සී කියන්නේ. එසා භාවනා නොකරුමේ එක්කන හිතනවා මම ඉඳගත්ත ඉරියව්ව හෙල්ලෙන්නේ නැතුව පැයම තියෙන්න ඕන කියලා. ඒක හෙල්ලිච්ච ගමන් යා කනගාටුටපත් වෙනවා. මොකද යා වාඩි වෙන්නේ සුභ සංඥාන. මට ආනාපානිය අහුණාට පස්සේ ආනාපානිය හේම බික්ටි කැඳු බිචුසුතුමක් වගේ තියෙන්න ඕන කියලා හිතන්නේ. ඒක එහෙමේ වුණොත් වෙන අරමුණකින් බාධා වුණොත් කනගාටුටපත් වෙනවා. ඒ වගේම අරමුණු තෝරගත්ත අරමුණෙන් හිත පිටි ගිය ගමන් යා සුභ සංඥාව කියන එක කනගාටුවටපත් වෙනවා. සුභහනුපස් සුභ සංඥාව පිළිබඳ ආදීනව දන්නේ කරන දන්නවා. මේ හිත එහෙම දෙයක් තමයි. ඒක හැට මැන පණිනවා පැන්නට. ඒක සතිය කඩා ගන්න අත්‍යවශ්‍ය නැහැ. ඒක හිත පිට පැන්න සතිය කඩන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ සා මේ සුභ සංඥාවෙන් තමයි හැම කෙනෙක්ම භවනාට එන්නේ. නමුත් භවනා සාර්ථක වෙන්න සාර්ථක වෙන්න එයා තීරුම් ගන්නවා සුභ සංඥාව මේකට විපල්ලාස කියලා කියනවා. ඒ විපල්ලාස හතරෙන් මේ සුභයේ ඉඳලා අසුභයට පෙරලිච්ච දවසේ තමයි ආර්ය tattter පත් වෙනවා කියලා කියන්නේ. නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව කියන හතරෙන් තමයි අපි මේ ජීවිතය සුන්දර කරන්න හදාගන්නේ. මුත් යථාර්ථ වශයෙන් සියල්ල දක්නා වූ සර්වචන් වහන්සේ සා ධර්මයට අනුව මේ ලෝකෙ හැමදේම විනාශ වෙන සුළුයි. ඒක නිසා අපි මේ නිත්‍යයි කියලා හිතාන හිටියට ඒ අපි හිතුව පැතු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ. ඒ නිත්‍ය වශයෙන් අරගෙන එක සුඛ පිණිස ගවේෂණය කරාට අපි ගවේෂණය කරන හැම දෙයක්ම අන්තිමට දුක පිණිස හිටියොත්. ඒ නිසා මැරෙන හැම කෙනෙක්ව පශ්චාත්තාපෙලා මැරෙයි. මැරෙන හැම කෙනෙක්ම ඌනව මැරෙයි. මැරෙන හැම කෙනෙක්ම අතෘප්ති කරව මැරෙන්නේ මේ Tamanට අවශ්‍ය කරන සුභය තාම ලැබල නැහැ. එකෙක්වත් ලැබල නැහැ. අපේ සර්වජන් වහන්සේ පෙර ආත්ම භාවයක ඊ මහා මන්ධාතු කියන ශක්විත රජ කෙනෙක් වෙලා ඉතිලා තියෙනවා. ඒ ශක්විත රජුර වෙලා ඉන්න කාලේ කොදෙව් 700කට රජ වෙලා තියෙනවා. අපිට තියෙනවා මහා දීප පහක් සහ අනෙකුත් පුංචි දීපත් ත්‍රිපිටකයේ සඳහන් වෙනට 700ක් තියෙනවා. ඉතින් මේ දීප මහා දීප සියල්ලටම රජ වෙලා තිනවා. ඒ අනුව පුංචි පුංචි දිවයින් 700ක් සහිත මේ මහා පෘථුවියට රජ වෙලා තියෙනවා. ඒ දීප 700ට රාජධානි 700ක් තිබිලා තියෙනවා. ඒ දීප 700ට ඇත්තස්ත්‍රිය පාබල සේනා 700ක් තිබිලා තියෙනවා. හැම රාජධානියකම පුංචි පුංචි වැව්පොකුණු ලස්සන මාලිගා 700ක් තිබිලා තියෙනවා. හැම රාජධානියකම අන්තපුර ස්ත්‍රීන් 700ක් ඉඳලා තියෙනවා. ඔක්කොම සහිතව මුළු ලෝකෙටම රජ වෙලා ජීවත් වුණත් මරණයේදී තෘප්තිමත් වෙන්නේ මැරිලා තියෙනවා. ඉතින් මේ සක්විත රජ වෙtti රජ කෙනෙක් පිළිබඳව සර්වචන්නාංශයේ අතීතයේ ස්මර්ශ කරලා කියනකොට අපිට ඒක තක කරන්න දෙයක් නැහැ. අපි ගත කරන ජීවිතය ගැන කුමන කතාවක්. නමුත් කවුරුත් ඉන්නේ අතෘප්ති කරව. ඒ මොකද අපේ තියෙන සුභ සංඥාව නිසා. අපිට ලැබිලා තියෙන හැමදේම ගැන අපි කනගාටු වෙනවා. ලබන්න තියෙන දේවල් පිළිබඳ සුභ සංඥාවෙන් බලනවා. නමුත් මේ අපි ලබලා තියෙන දේවලුත් ලබන්න කටයුතු කරපු ඊයේ ඕක අපි බැලුවේ සුභව තමයි ලැබුණට පස්සේ අසුභයි. ඕනම දෙයක් ලැබෙනකන් හරීම වටිනකමක් තියෙනවා. ලැබුණට පස්සේ ගන්න දෙයක් නැහැ. මෙන්න මේ පෙරලිය අපි දකින්න කැමති නැහැ. නමුත් අසුභානුපස්සී ජීවත් වෙන කෙනෙකුට පේනවා ඕනම දෙයක් ලැබෙන්න ඉස්සල පුදුම සුභයි. ලැබිලා ඇසුරු කරනකොට ඒක අසුභභාවයටපත් වෙනවා. මෙන්න මේක ධර්මතාවයක් විදිහට, එහෙම නැත්නම් චිත්ත නියමයක් විදිහට පිටිකන්න එක උඹ දෙනෙක් හිතනවා හීනමානෙ කියලා. එහෙම කොහොමද අපි අසවල් අසවල් කට්ටිය නිසා අපිට අසුභ වෙන්න බෑ. අපිට තියෙන්නේ සුභෙමයි කියලා. නමුත් ඒ සුභ හෝ අසුභ සංඥාවට ඉස්සර වෙන්නේ මේ නিত্য සංඥාව. අපි මේ නিত্য කරගන්න අපේ බූදලේ අපිටම ලියලා ඔප්පු කරගන්න. එහෙම නැත්නම් අනන්‍යතාවය ඇති කරගන්න හඳුනා ගැනීමේ පත්‍රිකාවක් මේ ආදී නානා ප්‍රදේවල් අපි කරනවා. තවත් මේ මර්ණින් ඔක්කොම ඉවරයි. මර්ණය නිසා අසුභම වැඩි කියලා කියනවා අව මංගල්‍ය කියලා කියන්නේ. එනිසා ජීවත් වෙන ඔක්කොමලා ඉන්නේ ඒ සුභ සංඥා. නමුත් භාවනා කරනකොට කරනකොට කවුරු හරි මරණය පිළිගන්න, ලෙඩවීම පිළිගන්න, වයසට යාම පිළිගන්න, භාවනා කරනකොට තමයි ප්‍රාර්ථනා කරන අරමුණ එක විදිහට හිතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා කියලා පිළිගන්නවා කියන එක ඇඟෙන් ඇටයක් ගන්නවා. ඒකයි ධර්මික ගැඹුර. ඒ නිසා කෙනෙකුට මේ අසුභ සංඥාව මතුවෙන්නේ නැහැ කියනවා පළවෙනි මන්ද දශකයේදී. දෙවෙනි ක්‍රීඩා දශකයේදී. තුන්වෙනි වර්ණ දශකයේදී කිට්ටු කරන්න බෑ මේ අදහස. හතරවෙනි වන බල දශකයේදී, පස්වෙනි වන ඥාන දශකයේදී අපි උත්සාහ කරන ඕන පිසුදු මේ ලෝකේ එහෙම අසුභයක් නැහැ. ඒ උන්දලාට අසුභුණාට අපි එහෙම නැහැ කියාගෙන මේක පළවෙනි දශක පහේම මෝඩ දශක පහක් තියෙනවා. ඒ පහෙන් පස්සේ තමයි ඥාන දශකේ අපිට හම්බෙන්නේ. ඥාන දශකේ හම්බෙනකොට කාලේ ටිකක් පමණයි. හැට පෙරිලා හොට බිම ඇරිලා. ඔන්න ඊට පස්සේ නම් දරුවන්ට මුණගුරන්නත් අසුභ පෙන්වන්න හදනවා. ඉන්නකම් පෙන් කෙලලා 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 අර පොඩි උන්ට මේ කියන වැඩි බණ දිහා බලනකොට පොඩි උන් දන්නවනම් මේ අච්චම් බලා මේ සීයලා පිස්සු කෙලියට උන්දල පුංචි කාලේ කරු වැටි උන්දගලාගේ අත්තම් බලා ඉන්නාලු සමාඩ මේ පොඩි එකා මෙන්නත් ඉති සීනවා අපහු ඇවිල්ලා ඉන්න බලුවනි කරකිලා ඒ නිසා මේක බුදු ආහුදුරන්න පේනවා චුතුපහත ඥානෙදී පැනට පැන්නට පස්සේ නම් ඔක්කොටම අසුභ සංඥාව තමයි 60 වෙනකන් මේක සුභ කරන්න කරන රූපලාවන්‍ය වැඩදියා බලනකොට මේ ආච්චි අම්මලා මනමාලිය වෙන්න ආදර ඇති බලනකොට වක්කාරයට එනවා. වක්කාරයට එනවා. කරන්න බෑ. ඕනේ රූපලාවන්‍ය දාන්න බුල වැස්සට වුණාට පස්සේ මොකද වෙන්නේ? ඉවරයි. ඒ තියේදි ගන්න ප්‍රයත්නය කොච්චරද කියනවනම් අද ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන ව්‍යාපාරය තමයි රූපලාවන්‍ය ව්‍යාපාරය. ලෝකේ ආණ්ඩු වෙනස් කරන්නේ මේ බෙහෙත් සමාගම්. ඒ ඕනේ තරම් විකුණන්න පුළුවන්. මොකද පොරොන්දුවක් දෙනවා ඒ නාකි සරුණහම තරුණ කම. අපේ තබම් පාවිච්චි කරන්න අපේ ලතු උලන්න එතකොට තරුණ වෙනවා කිව්වම කිසිම කෙනෙක් අහුවෙන්නේ නැති කෙනෙක් නෑ. එනිසා මේ සුභ සංඥාව අසුභ සංඥාව වැඩිම වැඩ ගන්න ව්‍යාපාර තමයි ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ බෙහෙත් හදන සමාගම් අපි ඒ තරම මෝඩයි. ඉතින් අපි තේරුම් ගන්නකොට බුදුජානන්සේ සඳහන් කරන්නේ ඥාන දශකේ පැනලා පබ්බහර දශකයට යන්න ඕනෙ. මෙහෙම පාත් වෙන්න ඕනේ බිමට. කොන්ද කැදෙන කොන්ද නැමෙනවා කියන්නේ. ආච්චිලට වෙන්නේ පාත් වෙන්නේ කිසරහ. ඊට පස්සේ යෂ්ටියක සීම උදව්වෙන් තමයි ඇවිදින්න වෙන්නේ. එතකොට තමයි අපි අසුභ බලන්නේ. නමුත් සර්වඥාන්සේ මතක් කරනවා පුළුවන් නම් ජීවිතයේ ප්‍රථම යාමේ කලු කෙස්ටිපියේදී භද්‍ර යවුණේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ නටන නාඩගම කොහොම කෙරුවත් ඉවර වෙන්නේ ඔතනින් කියලා. ඒක මෙලොව පවතින මහා ආශ්චර්ය ධර්මයක්. තරුණී තරුණියක් තමගේ ජීවිතය දිහා මේ මුළු ලෝකෙම සුභ සංඥාවෙන් බලන්ඩ පොළඹද්දී එයා සුභානුපස්සී කියන එක කුඩු ගැහිල්ලක් වගේ, මත් බෙහෙතක් වගේ, ඇබ්බැහියක් වගේ, මේක නැතුව ඇත්තේ ඇති හැටියට දකින්න පුළුවන් ගතිය කොච්චර අමාරුද කියනවනම් සතිය අපි මේ පුරුදු කරන්න දෙන සතියදී කියන දේවල් දිහා මෙහෙම වේවා කියලා බලන්න එපා. තියෙන හැටියෙන් බලන්න. ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය. ඇති හැටිය දැකීම කරන්න කැමති නැහැ. අපි හැම වෙලාවෙම හීනෙමුත් බලාපොරොත්තු වෙන අරක පිළිනොත් හොඳයි. භාවනාවෙදිත් බලාපොරොත්තු වෙනවා මේ මේ නිවිදි පෙන්නොත් හොඳයි කියලා මොනවද බලාපොරොත්තු ආශක් භාවනාදී තියෙන්නේ. ඇති හැටිය දකින්න බැරි ප්‍රകൃතියේ ඇති හැටිය සුභයක් පේන්නේ නැහැ. මේ ශරීරය කියන්නේ නවදොරින් කාරළු වැගිරෙන ඇසුත් ඇතුලෙන් අසුචි පිරිච්ච පිටින් පින්තාර කරපු මැටි කලයක් වගේ කියලා කියනවා. ඉතික මොන જાතේ සුභාන පස්සේ බලන්න ගියත් සුභ නැහැ. ඒ නිසා හුඟදෙනේ භාවනාත් බලන්න කැමති නැහැ. භාවනාවෙන් පේන දේවල් වලට කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා භාවනාදී මේ දේවල් පේන්න ඕන කියලා নানা ප්‍රකාර නිමිති වගේක් හිතගෙන ජීවත් වෙනවා. ඒක අර ගෙදරවලින් ගෙනාවු ගිහි ගඳ. ඒකට කියන්නේ කාම ගුණයන්ට තියෙන වක්‍ර ආසාව. ඒ වගේ ඇත්තටම කියනවා කාම ගුණ නෙවෙයි කාම සංඥා. කාම සංඥා වලින් ඔක්කොම ආලවට්ටම් කරලා උපදාලා වර්ණ කරලා පෙන්වන්න හදන ගතිය. ඒ සාමාන්‍යයෙන් උක දකින්න පුළුවන් වෙසක් දවසක එළියට ගියාම මේ ਸਰවඥන්සේ පෙන්වන්න හදන දේ වෙසක් එකේදී අමුතු වෙසක් ගන්නවානේ. ඔක්කොම උපමට්ටම් කරලා පෙන්වන්න හදනකොට මේක හතර පෙර නිමිති දකින්න පුළුවන් වෙසක් උත්සවයේ. මේ කරන නාඩගම්, මේ දක්වන හුවා දැක්වීම, මේ කරන සංස්කාර, මේ කරන මවාපෑම් දිහා බලනකොට අපි කොච්චරක් මේ ਸਰවඥ දේශිත ධර්මයේ අසුභේ පැත්තක දාලා සුභේ පෙන්වනවාද කියලා. එතන පොඩි රහසක් තියෙනවා බෞද්ධයාට වාසිය පිණිසීතෝ. ඒ මොකද වෙසක්තාවසේ තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිදුනේ. ඇත්තටම සුභයි. පින් ඇති රජපතියෙක් උපදිනවා. දෙක බුද්ධත්වයටපත් වුණා. ඒකත් සුභයි. නමුත් අපි එදාට උත්සවයක් පැවැත්වුවොත් බුදුරජාණන්සේ පිරිනුවම් පැවැත්තේ ධාමනේ. එතකොට උත්සව කරන්න බෑනේ. උපත්ියේ බුදු වීම සහ පිරිනුවම් පැවැම කියන උත්සව තුනම එක දවසේ ආපු නිසා බෞද්ධයාට බෑ පාටි දාන්න. සතු මරලා බීලා නටන්න බෑ. ඒ මොකද එහෙමනම් අපි මේ උනන්දු කරවන්නේ බුදුරජාණන්සේගේ පිරිනුවම් පැවැමට සතුටු වෙන්නේ කියලා හිතෙනවා. ඒ නිසා අපි යම් මට්ටමකට සීමාලා තියෙන. අනික ආගමල උපත් එක දවසක ඒ කට්ටිය බලාපොරොත්තු වෙන උත්සාහන එක දවසක මැරිච්ච දවස එක දවසක් ඉතින් ඒගොල්ලෝ උත්සව තුනක් පවත්වනවා. එක එක තාලවල බෞද්ධට ඒක කරන්න බෑ. ඒක නිසා අපි මේ උත්සවවලදී කරන මේ සුභානුපස්සී ගතිය දිහා බලනකොට ඒවා උකටලිය කරන දේවල්ද එහෙම නැත්නම් මනසක් උනන්දු කරන දේවල්ද කියලා හොඳට බලන්න. අපි සාමූහයකට ආපු ගමන් මම අපෑමක් කරනවා. සෙනග එකතු වෙච්ච ගමන් මම අපෑමකට යනවා. තනි වෙච්ච ගමන් විතර අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිට අපේ ඇඟෙන් පිටත් නිකුත් වෙන ගඳ වැටෙනවානේ. අපි ඇඟේ තියෙන මේ කාරළු වැටෙනවානේ. මේක නඩත්තු කරන්න බැරි හැටි වැටෙනවානේ. ඒක නිසා අපි තනි වෙන්න කැමති නැහැ. සෙනගක් ඉදිරිපිට ඉඳගෙන මේ මම අපෑම තමයි කරන්නේ. ආන්නේ දර්ශනේ දිහා යථා විදිහට ඇති හැටි දැක්කේ නැත්තම් බොහෝ විට උකතිලි වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට අපි පශ්චාත්තාපේන පැත්තට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක භාවනාවෙන් එයිද නැද්ද කියලා කියන්න බෑ. ඒක භාවනාවට ඉස්සෙල්ලා තමන්ගේ මනස මේ සර්වඥාන්සේ පෙන්නපු ධර්ම පිළිගන්න ගතියට තියෙනවා. එවැනි අසුභ දර්ශනයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරනකොට ඉඳුරන් හැඟුම් මුදා හැරලා කටයුතු කරන්න බෑ. ඉඳුරන් හැඟුම් මුදා හැරියොත් ඒ කියන්නේ සුභේ බලන්නම තමයි. ඉතින් ඒ නිසා ඉඳුරන් පිළිබඳව එහෙම නැත්නම් ඇහ කන නාසය දිව කය කියන මේ දේවල් වල තියෙන මේ එලිපත්te ඉන්න බලලා වගේ පයින් ගතිය යම් වෙලාවකට සීමා කරන්න ඕනේ නම් අපි සමාජයේ හිතන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලා අපි සීලයක පිළිපදලා ඉන්ද්‍රිය සංවරය ඇති කරන බයලජ්ජාව ගන්න ඕනේ කියලා. ඒක තමයි සමත ක්‍රමේ සාමාන්‍ය විස්තර කරන්නේ. නමුත් සර්වචනංශි බුදු වුණාට පස්සේ පෙන්ලා දීලා තියෙනවා ඉන්ද්‍රයන් සංවර කරගත්තේ නැතත් බයලජ්ජාව පහල කරගත්තේ නැතත් සීලයක් තාම ස්ථාවර කරගත්තේ නැතත් සතිමත් වෙන්න පුළුවන් කියලා. සතිමත් වුණාට පස්සේ ඒ සතිමත් හිත එnde ende ende ende
බයලජ්ජා දෙක පහල කරලා දෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ සීලයක් ඇති කරනවා කියලා. එතකොට සීලයෙන් සමාධි ප්‍රඥාවට යනවද ප්‍රඥාවෙන් සීලයට එනවද කියන දෙකම අපේ ශාසනයේ බුදුහාමුදුරුවෝ පෙළලා තියෙන එක. සාමාන්‍ය සමත පූර්වංග උපක්‍රමයේදී කරන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ යන එක. නමුත් යම් වෙලාවක යෝගාවචරයට ප්‍රඥාව පහල වෙලා විදර්ශනා ධූරයට ගියා නම් එව නැත්තම් ප්‍රඥා භාවනාව කරා නම් එයාට තේරෙන පටන් ගන්නවා පටන් ගන්නකොට සීල නැති වුණත් පටන් ගන්නකොට ඉන්ද්‍රිය සංවරය නැති වුණත් පටන් ගන්නකොට බයලජ්ජ දෙක නැති වුණත් සතිමත් වෙන්න 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 යෝගාවචරයට මේවා පහළ වෙන්න ඉඩතියි. ඒකට උදාහරණයක් වශයෙන් මතක් කරනවා අපි භාවනා කර කර ඉන්නකොට ඒ කියන්නේ අපි ආනාපානෙම කියලා හිතමු උදර්ශන දර්ශනයක් වශයෙන් ඒ ආනාපානෙ ඉන්නකොට අපේ හිත නිතරම අපි හිතමු ආශා කරන දෙයකට හිත ඇදෙනවා රාගයකට හිත ඇදෙනවා ඉතින් ඇදෙනකොට යෝගාවචරයේ අඩු ගානේ මගේ හිත දැන් ආනාපානෙ නෙවෙයි මේ රාග අරමුණේ තියෙන බව අපි මෙනෙහි කරනවායි කියලා හිතමු උපමාවක් විදියට එතකොට යෝගාවචරයට තේරෙනවා මේ ආනාපානෙ ඉන්නකොට කෙලෙස් අඩුයි රාග අරමුණේ ඉන්නකොට අලුතෙන් කෙලෙස් උපදිනවා ඒක නිසා මම දන්නවා භාවනා කරනකොට මගේ හිත මේ කෙලෙස් නැති තැන ඉන්නවට වැඩිය කෙලෙස් ඉන්න තැනක ඉන්න කැමතියි. ඒ නිසා මෙනෙහි කරන වාරේ තමන්ට තේරෙනවා තමන්ගේ හිත චාරයක් නැහැ ආණ්ඩුමට්ටු කරන්න බෑ කියලා. අන්න ඒ දැනුම ඒ යෝගාවදයට උදව් වෙනවා මත්තේදී නරක තැන් වලට නොපණින්න. එහෙම නැත්නම් කෙලෙස් සහිත තැන් වලට යන්නේ නැති වෙන්න මෙනෙහි කිරීමේ උපක්‍රමයේ දන්න යෝගාවචරයට හිත වෙනද තරම්ම රාගිත කාමයට අදින් නැති ගතියක් මේකට කියනවා පවට බය කියලා මේකට හිරි කියන වචන තමයි ශාස්ත්‍රයෙන් සඳහන් කරන්නේ. හිරියක් පහළ වෙනවා දැන් ඔන්න පිටපයින් නැහැ හදන්නේ. ඒ දැනගන්නකොටම හිත නැවත අරමුණට ගණ්ඩ යෝගාවචරයට වාසිදායක විදිහට උදව් වෙනවා. ඒ නිසා සතියෙන් ඉඳලා මගේ හිත මේ නිවැරදි පාරේ යන්න ගියාට පාරෙන් පිටපයින් බව දැනගෙන පිට පැන්න වෙලාවක හෝ මගේ හිත පිට තියනවා දැනගත්තොත් නැවත නික්ලේශී අරමුණකට මූල කර්මස්ථානෙට ගෙනත් තබා ගැනීමට මේ මෙනෙහි කිරීම සාමේ හිරිය පවට ඇති බය උදව් කරන්න පටන් ගන්නවා. මේක ගොඩක් ඉස්සරහට විස්තර කරන්න පුළුවන්. සමහර විටක යෝගාවචරයා උන්ට ආනාපානේ කීකරු කරගෙන සංසිඳිලා ඉන්න වෙලාවක ඒ කෙනාගේ හිත ඒතිේති සද්ද වලට පයින් වේදනාව වලට පයින් හිතවිලි වලට පයින් අතීතයට පයින් අනාගතයට පයින් හිතන්නේ යම් වෙලාවක තමන්ගේ හිත පිටේ තියෙන බව දන්නවා. මගේ හිත තියෙන්නේ අතීත දේක කියලා. ඒ බව දැනගෙන කලබල වෙන්නේ නැතුව මට කොච්චරක් ඉක්මනට ඒ නොහුරු නොපුරුදු තැන ඉඳලා අරමුණට ගන්න පුළුවන්ද කියන එක නැවත මූල කර්මතාන ගන්න පුළුවන්ද කියන එක යෝගාවචරයට කරුණු තුනකින් ප්‍රත්‍යක්ෂණය කර ගන්න පුළුවන්. පළවෙනි එක තමයි හිත පිට ගියා කියලා කනගාටු වෙන්නේ නැතුව මේ හිත පිට ගිය බව දැනගත්ත එක ලොකුම ලාභයක් කියලා හිතනවා. ඒක තමයි භාවනා ධ්‍යානයේ ලොකුම ලාභේ හිත පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නේ. දැනගත්තට පස්සේ විතරයි යෝගාචර පුළුවන් වෙන්නේ මෙතන ඉඳලා නැත්තම් මෙතන ඉඳලා නැවත තමන් හිටපු මූල කර්මස්ථානට එන්න පුළුවන්ද කියලා බැලුවොත් කිසිම බාධාවක් නැහැ. අපේ හිත සද්දයකට ගියාට නැවත ඉන්න ඉරියව්වට හෝ ආනාපානට ගන්න කිසිම බාධාවක් නැහැ. මේක දෙවෙනි එක. තුන්වෙනි එක හරිම විසිතුරුයි. ඇවිල්ලා බලනකොට ආනාපානි කලබලයක් නැතු ඉන්නවා. ආනාපානි කිසි දෙයක ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඇවිස්සිලත් නැහැ. ඒකට යෝගාවචරය දන්නවනේ යන්න ඉස්සලත් මගේ හිත තිබුණේ ශාන්ත ආනාපාන. අතරමැද සද්දයකට ගියා. මම මේක දැනගෙන ආපහු අරමුණට හිත ගෙනත් තිබ්බා. තීනොට බාධාවක් නැතුව ආයෙත් තිබුණ තැන ඉඳලා වැඩි පටන් ගන්න යන්න පුළුවන් නම් ඒකෙදි කියනවා මේ අතරමැද හිත පිට යෑම පැනීම නිසා යම් අකුසලයක් සිද්ධ වුණා නම් ඒ අකුසලෙ ඒකෙන් අහෝසි වෙනවා කියන එක. මේක තමයි ඉස්සල්ලාම යෝගාවචරය පෞගෙවන් කිරීම ඉගෙන ගන්න හැටි. අහෝසි කරන හැටි. ඉන්සා හිත පිට ගියාට නැවත කීකරු අරමුණට ගෙනත් තියලා මම නැවතත් අරමුණට ආව කරදරයක් නැතුව අරමුණේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා තමන්ට දැනෙනකොට තේරෙනවා පටන් ගත්තේ සතියෙන් ඉවරකලෙත් සතියෙන් එಂಚ අතරමැද කොටස් වල තියෙන පව ඔක්කොම අහෝසි වෙනවා. එතකොට යෝගාවචර තියෙනවා මේ පවට ඇති බය හරි හැටියට යොදවගත්තොත් මේ යෝගාවචරයට ඉස්සරහට පවක් වෙන්න තියෙන අවස්ථාවේ ඥානයක් පහළ කරගන්න අවස්ථාව, කුසලතාවයක් පහළ කරගන්න තියෙන අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ යෝගාවචරයට ඕතප්ප කියලා ලැජ්ජාවක් පහළ වෙන්න පටන් ගන්නවා. මගේ හිත නම් පිට පිට ඉස්සර පිට ගියා, දැන්වත් හිත පිට යනවා. නමුත් මම නැවත ගෙනත් ලැබීමේ, පිළියම් කිරීමේ, හිත gedara ගෙනීමේ ක්‍රියාවලිය දන්න නිසා එයාට ඉස්සරහට තේරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ තැන් වලට ගියොත් මගේ හිත පිට යනවා වැඩි. මේ කෙනත් එක්ක ඉන්නකොට හිත පිට යනවා. මේ ආහාරත් එක්ක හිත පිට යනවා වැඩි කියලා තමයි තේරෙන්න පටන් ගන්න. ඉතින් ඔලබල නැති මිනිස්සයා ඒ බව දැන දැනත් අර පාප මිත්‍ය ඇසුරු කරනවා. ඒ බව දැන දැනත් අර වැරදි ආහාර කනවා. ඒ දැන දැනත් වැරදි තැන් වලට යනවා. ඉතින් ඒකට බේත් නැහැ. ඉතින් ඇත්තටම අපිට කියලා දෙනවා හොඳ සතියින් ඉන්න කෙනාට මේ පුද්ගල ඇසුර හොඳ නැහැ. මේ ආහාරය හොඳ නැහැ. මේ තැන හොඳ නැහැ. පරිස්සම් වෙලයි. පුත්‍රයන්වන්සේ ඒකයි මේ විකාල භෝජනව අපිට දීලා තියෙන්නේ. රාත්‍රී ආහාරය හරිම කාමජනකයි. රාත්‍රී ආහාරයෙන් පස්සේ හුඟ දෙනෙක් පාටි වලට යනවා. රාත්‍රී ආහාරයෙන් පස්සේ හුඟ දෙනෙක් කාම ක්‍රීඩා වලට වැටෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කරගත්තොත් මෙච්චර කාමයට බර, මෙච්චර කාමයේ ධනවන, මෙච්චර කාම භෝගිකින් රස කරන මේ රාත්‍රී කෑමෙන් ආහාරය වෙන් කරනයි කියලා, ඒතකොට හුඟ දෙනෙක් කන බුදුහාමුදුරු රස දන්නේ නැති කෙනෙක්, බුදුහාමුදුරුව මේ හම්බෙච්ච පිනවත් අපිට බුද්ධ විදින්ට දෙන්නේ අරස රස කියලා බුදුහාමරට බයි. අඛිරිය වාද කියලා බයි. උච්ඡේද වාද කියලා බයි. ඉතින් මේක බුදුරජාණන්සේ දැකලා අත් විඳලා තමයි කියන්නේ මේ රාත්‍රී ආහාරයේ පිළිබඳව. ඉතින් බටහිර ලෝකේ කවදාකවත් ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒගොල්ල වැඩියෙන්ම කරන්නේ රාත්‍රී භෝජන සංග්‍රහවල තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ කාම ක්‍රීඩාවල ඉන්නවා. යෝගාවචරයෙකුට අර ටොංගාණක් අදාගත්ත කුසල් හිත් මේ අකුසල් හිතකින් ඔක්කොම මැකිලා යනවා. ඒ නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා ඒ ඉන්ද්‍රිය සංවරය සඳහා මේ දේවල් හොඳ නැහැ, මේ තැන් හොඳ නැහැ, මේ ආහාර හොඳ නැහැ කියලා ඒ කාරණා තේරුම් ගන්න. ඉතින් අපි හිටියොත් කල්යාණ මිත්‍රයොත් එක්ක, සත්පුරුෂයොත් එක්ක, සත් ධර්මයත් එක්ක අපිට නිතරම කට්ටිය කියන්න පටන් ගන්න ඔය වැඩේට යන්න එපා. ඔය තැන හොඳ නැහැ. ඔය ආහාර හොඳ නැහැ කියලා ඒ කල්යාණ මිත්‍ය ඇසුරෙන් අපි ආරක්ෂක තැන ගෙනත් දානවා. ඉතින් ඔලමුල මිනිස්සයා එව ගණන් ගන්න. එව ගණන් ගන්න ඒගොල්ලෝ එතන මේ ජීවිතයේ තියෙන රස විඳින්න සුභානුපස්සී, ඒ වගේම ආහාරයේ ප්‍රමාණය දන්නේ ඉඳුරන් පිනවනේ පිනවීමටයි ගත කරන්නේ. ඉතින් අපේ પરම්පරාවට ඉස්සෙල්ලා හිටු પરම්පරාව ගැන පොඩ්ඩක් හිතන්න. අපේ අම්මලා තාත්තලා සහ අත්තම්මලා මුත්තම්මලා කොච්චර සරල ජීවිතයක්ද ගත කරේ කියලා. අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න. අපි කොච්චරක් එලිපත් ඉන්න බලල්ලු වගේ මේ කාමෙට, මේ කාමභෝගීන් හොයාගෙන මේ ජනමාධ්‍යත් එක්ක ගත කරන ජීවිතේදී අපි කොච්චරක් උකටලී වෙනවද? අපි ඊට පොදන්නේ පසර වෙනවද? මේමනම් අපේ දරුවන්ට මොකද වෙන්නේ තා? මෙහෙමනම් දරුවනේ දරුවන්ට මොකද වෙන්නේ බා? අපි මැරිලා ගියල ඔය දරුවන්නේ බඩේනේ උපදින්න වෙන්නේ. එදාට කොහෙද අපි උපදින්නේ? අපිට දැනගන්න පුළුවන් වේද මේ પરම්පරාවක්වත් තිබ්බයි කියලා? අපිට උපදින්නේ අපේ මොනපුරංගේ බඩේ. මිනි බිරියන්ගේ. සුන්දරටත් බයලජ්ජ නැති ලෝකයකට අපි වග කියන්න එපායි. ඒ වග කියන්න බැරි අපි මේ කරන දේ පිළිබඳ වග වෙන්නේ නැති නිසා, සතිමත් නැති නිසා, ඇතිදී ඇතිය දන්නේ නැති නිසා, එතකොට අපි මායයට දොර ඇරියා වගේ. මායя ඉන්නේ හැම පැත්තෙම මේ ලාභ සත්කාර දීගෙන. අපි හිතනවා මේ ලාභ සත්කාර ජයග්‍රහණ කියලා. අපි තමයි ඒක අපේ પરම්පරාවේ වෙන අයට වැඩි ලබාගත් ජයග්‍රහණයක් කියලා ඒකට ඉදිරිපත් වෙනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ මායя. මේ ਸਰවඥාන්සේ සර්වජන් වහන්සේ එව්වට අපිට පෙන්නලා දීලා තියෙනවා ඇත් ඇත්තෝ දකිත්වා, කන් ඇත්තෝ අසත්වා, මොලේ ඇත්තෝ පරිසංවිත්වා කියලා ඉතින් මේ චූල කාල ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතය කරපු මේ මරිකම නිසා, අමනකම නිසා, මෝඩකම නිසා ඒකට නිදර්ශනයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ පටන් ගත්තේ චූල කාලකේ වුණාට අන්තිමේ මහා කාල බවට පත් වෙලා මෙවට සැලෙන්නේ නැති, එහෙම නැත්නම් මේ සුභය පතන්නේ නැති, ඉන්දිය සංවරය අතින් අසංවිතව ගත කරන්නේ නැති, ආහාරය පිළිබඳව ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරන කුසීත හීන වීර්ය නැති අරබඩලද වීර්යයක් ඇතුව ගත කරන්න පටන් ගත්තොත් එක රැයකින් එක බණකින් එක පරියන්කයකින් මේක හදන්න බෑ. මොකද අවුරුදු කියලා කෝටි ගාණක් අපි මේ પરම්පරා මේ පරිණාමයේදී ඇති කරගත්ත කරුණ ක්‍රමානුකූලව තේරුම් අරගන්නකොට තමයි ටික 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 තමන්ගේ ඇබ්බැහි පුරුදු මනාපමනාප ගති පරුෂ ලක්ෂණ පෞෂත්ව ලක්ෂණ ටික ටික තේරුම් අරගෙන ඒ නන්නත්තර අරමුණු වෙනුවට සති අරමුණ වර්තමාන මොහොත වර්තමාන ඉරියව්ව වැඩි වැඩියෙන් හුරු වෙන බවත් තේරෙනවා නම් ඊට වැඩිය අද ඉස්සල පරියංකයට වැඩිය මේ පරියංකේ ඉස්සල සක්මණට වැඩිය මේ සක්මණේ ටික ටික හුරු වෙනවා නම් කලබල කරන්න යන්න එපා. මේක තමයි ගැලවුම් මාර්ගය කියලා හිතාගෙන ඉස්සරහට මේ බයලජ්ජ දෙක පහළ වුණාට පස්සේ ඉස්සරහට එnde ende ඉන්ද්‍රයන් සංවර වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රයන් සංවර වෙන්නේ නැතුව කවදාකවත් සීලයක් රකින්න බෑ. සර්වචනාංශේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤං භික්ඛවේ අසති සති සම්පජඤ්ඤේ විප්පයුත්තස්ස හතුපනිසං හෝති හිරොත්තප්පං. මහණී යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤේ නැත්තම් යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤෙන් තොරණ එයාට බයලජ්ජා පහළ වෙන්නේ නැහැ. බයලජ්ජා පහළ වෙන්න පදනම නැහැ. ඒ නිසා සති සම්පජඤ්ඤය තියෙන කෙනාට විතරයි බයලජ්ජා දෙක පහළ වෙන්න පාදම හේතු කාරණා ආසන්න කාරණා තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට හරි වෙහෙස කරක් ඇති වෙනවා. නුරුස්නා ගතියක් ඇති වෙනවා. තමන් ගැන චෝදනා ඇති වෙනවා. අනුන් ගැන චෝදනා ඇති වෙනවා. මොකද අර බයලජ්ජ දෙක නිසා වෙන්න නැති වෙන විදියට කුරුල්ලෙක් අල්ලලා කූඩුවකට දැම්මා වගේ තේරෙනවා. කැලේ හිටපු ගල්මී හරකෙක් ගෙනල්ලා කනුවක තියලා බැඳගත්තා වගේ තේරෙනවා. ඉතින් එතන ඒක වෙහෙසක් වගේ තමයි තේරෙන්නේ. නමුත් ඒ ඉදිරි ගමනක පෙර ලකුණු වශයෙන් එහෙම කරගෙන යනකොට සර්වඥාන්සේ දේශනා කරනවා හිරොත්තප්පම් භික්කවේ අසති හිරොත්තප්පම් භික්කවේ විප්පගුත්තස්ස හතෝපනිසං හෝති ඉන්දිය සංවරෝ. කාටරි පවට බය සහ ලැජ්ජාව පහළ වෙලා නැත්තම් පවට බය සහ ලැජ්ජා කියන හිරියොතක් දේව ධර්ම ලෝකපාලක ධර්ම පහළ වෙලා නැත්තම් එයාට ඉඳුරන් দমন කරගන්න බෑ. කෙරෙන්නේ නෑ. ඉරේ විලංගුවේ දැම්මට දඬුවම් කරාට ශරීරේ බැඳලා තිබ්බට ඉඳුරන් සංවර වෙන්නේ නෑ. එචා හිරියොතක් පහළ වෙච්ච කෙනාට විතරයි ඔය කියන විදිහේ ඉන්දිය සංවරයක් ගන්න පුළුවන්. ඉන්දිය සංවරම් භික්කවේ අසති ඉන්දිය සංවරම් භික්කවේ විප්පවුත්තස්ස අතුපනිසං හෝති සීලං. යම් කෙනෙක්ව ඉන්දිය සංවරේ නැත්තම් ඉන්දිය සංවරෙන් තොර නම් එයාට සීලයක් නැහැ. සීලයක් නඩත්තු කරන්න බෑ. ඒක නිසා තමයි තේරුම් අරගන්න ඕනේ මේ සති සම්පජඤ්ඤයෙන් තමයි හිදියොත පහළ වෙන්නේ. ඉදියතපලින් තමයි ඉන්දිය සංවරය පාල වෙන්නේ. ඉන්දිය සංවරය ඇති කෙනා ළඟ විතරයි සීලේ තියෙන්නේ. එනිසා මේ බාපණේවත් සිල්පදවලවත් වැලිමලුවකවත් පන්තලකවත් සිල් නැහැ. ඒවා සීලේ රකින්න ආධාර කරන දේවල් විතරයි. නමුත් තමන්ගේ සති සම්පජඤ්ඤයේ මුල් කරගත්ත ඉදියතප් ඉන්දිය සංවර දිගේ තමයි ඒ ටික ඒ සති සම්පජඤ්ඤය ඇතුළු කරුණු කවදාක කුසීතයට ලැබෙන්නේ බුබ්බඩයට හම්බ වෙන්නේ නැහැ කාලබුදිය ගන්න එකට හම්බ වෙන්නේ නැහැ අරමණලද වීර්ය ඇති කෙනාට විතරයි හම්බ වෙන්නේ. නමුත් අර දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම මතක් කරනවා ඒ සති සම්පජඤ්ඤය පිහිටුවා ගත්තට පස්සේ මුලින් මුලින් අපිට දැනෙන දේවල් වැටහෙන දේවල් අනුව අපි ටිකක් මන්දෝත්ස ආයි වෙන ගතියක් එනවා. වෙන්ද නැති වගකීම් බහරයක් එනවා වගේ තේරෙනවා. වෙනද නැති හරකෙක් කල්ලලා බැඳගත්තා වගේ ගතියක් තේරෙනවා. කුරුල්ලෙක් අරගෙන කූඩුවකට දාගත්තා වගේ තේරෙනවා. ඉතින් අපි එක එවැනි භාවනා කරන පිටසක් එක්ක එකතු වෙලා ඒ බව තේරුම් ගන්න කටයුතු කෙරුවොත් නොබෝ කලකින් ඒ සති සම්පජඤ්ඤේ වැඩෙන්න වැඩෙන්න ටික ටික ඔය කියන බයලජ්‍ය දෙක ඔය කියන ඉන්දිය සංවරය ඔය කියන සීලය එන්න පටන් ගන්නවා. ඉතින් ඒතකන් ඒ ඉන්දිය සංවරය එනකන් අපි රකින්න මේ සීලය කියන්නේ සීලබ්බත පරාමාසක මහා ලොකුවට සිල් රැක්කට ඒකෙන් කාරණා විශ්ෂ්ඨ වෙන්නේ නැහැ. සමාධියක් එන්නේ නැහැ. යම් වෙලාවට ඉන්දිය සංවර සහිතෝ සීලය රැකන ඒ සීලය සමාධියට උදව් වෙනවා. ඒ සීලය සීලวิසුද්ධි යාවදේව චිත්තวิසුද්ධත්තාය. එහෙම නැතිව සීලබ්බත පරාමාසයට වැටෙනවා. එතකොට අපිට තේරෙනවා අපි මෙතෙක් කල් මේක කරපින්නගෙන ආවට අපි මේ රැක්කට ඒකෙන් ප්‍රයෝජනයක් වෙලා නැහැ. එnde ende තමයි ඒක ප්‍රයෝජනවත් වෙන විදිහට මේ ශීලයේ ආයෝජනයක් වෙන්නේ. ඒ නිසා මුල් රකින්න ශීලයේ අපේ අතින් වැරද්දක්වත් දඬුවම් කළ යුතු දේවල් නෙවෙයි මේ සාතනේ හැටි එහෙම තමයි. වැරදියට පටන් අරගෙන කරලා භාවනාවදී තමයි ඒක හරි පැත්තට අපි දාගන්නේ. එදාට අපට තේරෙනවා මිනිස්සෙකුට පමණයි සිල් රකින්න පුළුවන්නේ ඒ ඥානවන්තයෙකුට විතරයි. ආවට ගියාට මේක කරන්න බෑ. ඒක නිසා සීලේ තියෙනවා නම් සීලවන්තයා ඥානවන්තයි. ඥානයේ තියෙනවා නම් ඥානවන්තයා සීලවන්තයි. සර්වචාන්සේ සඳහන් කරනවා මේ සීල පඤ්ඤා භික්කවේ අග්ගමක්ඛායති ලෝකේ. සීලය ප්‍රඥාවයි තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඉතින් අපිට සීලෙන් ප්‍රඥාවට යන්න පුළුවන්. ප්‍රඥාවෙන් සීලයට යන්න පුළුවන්. ওই දෙක මැද ප්‍රඥාවෙන්ද සීලයට එන මැද තියෙන සතිය. එයින් අපි ලදලද වෙලාවේ මේ සතිය පිහිටුවා ගැනීම ඒ කරන කටයුත්තේදී අපි මෙතෙක් කරගෙන ආපු කටයුතු වල යම් අඩුපාඩුවක් අත්තරද්දක් දුස්සීලකමක් වුණා නම් ඒකට ඔක්කොම සමාව දීලා ඒක හත් අවුරුද්දක් ඇතුළත නැවත අපිට ඒ ප්‍රඥාව ඇති කර ගන්න පුළුවන් බව තමයි සතිපට්ඨාන සූත්‍රයේ සරුවත්තන්සේ සඳහන් කරන්නේ. හත් අවුරුද්දක්ම එපා. හොඳට සැදී පැහැදී කටයුතු කරොත් හත් දවසකින් මේක කරන්න පුළුවන් කියන නිසා තමයි මේ දවස්වල දවස් හතේ භාවනා වැඩ පිළිවෙලවල් තියෙන්නේ. සත් දින භාවනා වැඩ පිළිවෙල. ඉතින් අපි අද ගත කලේ එක් දින භාවනා වැඩ පිළිවෙලක්. ඒත් අපි උත්සාහ කරේ පුළුවන් තරම් සතිමත් වෙන්න. හැබැයි මේ සතිමත් වීම හරහා අරකින දුර දිග යන ආනිසංස රාශියක් හම්බ වෙනවා. ඒ මුලදි ආනිසංස නොතේරුණත් නොදැනුණත් ධර්මදේශනාකදී අපිට ඒ ධෛර්යයක් ඇති කරලා දෙනවා. පස්සට ලැබෙන ආනිසංස වෙනුවෙන් අද වීර්යයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සතිය ආරක්ෂාකරනද තමන් සතිය ආරක්ෂා කරන තාක්කල් සති ධර්මයේ තමන්ව ආරක්ෂා කරන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි තමන් සතිය අරසා කරන තා සතිය තමන් අරසා කරනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මාර්ගයෙන්. එනිසා අපි දැනට චූල කාල මහාමුදුර වගේ හිකියට අපි මේ බණ භාවනා කරනකොට මහා කාල මහාමුදුරන්ගේ හිත ඇති කරගැනීමේ ශක්තිය තියෙනවා. අපි ඒක ඇති කරගනිමු කියන සාදර හිත ඇති කරගෙන අපි මේ කරගෙන යන වැඩේම තවත් ධෛර්යයෙන් උත්සව කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්මදේශනා මෙතනින් නතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා.